මුදල්මතුම උත්තර දෙන්න.
අරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මීට පෙර දවස් දෙකකදී අපි උත්තර දීලා තියෙනවා. ඒ අනුව හැන්සත්ගත වෙලා තියෙනවා මේ පිළිතුර. අරු කතානායකතුමනි, එතුමාට පුළුවන් ඒ සම්බන්ධයෙන් වෙනත් පැහැදිලි කරගැනීම් තියෙනවා නම් අහන්න.
ගරු ඇමතුම, ඒකට එකඟ නැහැ. ඔබතුමා ගරු වගකීම් ඇමතිවරයෙක් කැටියට මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනකොට ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්න අහන්නේ එකම ප්‍රශ්නේ දෙසරයක් අහන්න බෑ. එහෙනම් මේක මේ ප්‍රශ්නේ පොතට එන්නේ නැහැ. ඒකේ නිලධාරීන් දන්නවා. ඇමතුමා මන් දන්නේ නැහැ, දන්නේ නැද්ද කියලා? හරිද? දැන් එකම ප්‍රශ්නේ දෙසරයක් ඇහුවොත් එහෙනම් මේ නිලධාරීන් මේ වැරද්ද කළා කියලා. ගරු ඇමතුමා හැමදාම මේ බඳුන් කර වංචා වෙනකොට පැනලා යනවා. ඊසාද උත්තරේ දෙන්නේ නැහැ, ගෙනාවේ නැහැ කියලා වෙන බයිලයක් ගන්න හදන. ඊසා ගරු කතානායකතුමා ඔබතුමා මුලින්ම මට කියන්න. ඇමතුමා දාරි මන් දාරි කියලා. දැන් එහෙනම් මේ නිලධාරීන් වැරද්දක් කරනවා. සමින්දේ ජේසිරි අහපු ප්‍රශ්නයක් ආයේ දාලා එහෙම එන්න පුළුවන්ද ගරු කතානායකතුමනි? මට පස්සේ අහන්න ඉස්සලා කියන්නකො ඔබතුමා. දැන් මේ න්‍යාය පුස්තකෙට සමින්දේ ජේසිරිගේ ප්‍රශ්නේ මේ කලින් අහපු එකක් නං. ඇයි මේක දැම්මේ? මේක එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. මම පැහැදිලි කරන්නම් ඔබතුමාගේ උත්තරෙන් පස්සේ. ඉතින් ගරු ඇමතුමා පැල්ලා යන්න එපා. මේ තමුන්නාසලා එදා මේ මහා බැංකු බැඳුම් කරේ කියලා කරේ තියාන් ගිහිල්ලා බය නැහැ කියලා හඳලා ආණ්ඩු අරගෙන නඩපු නාඩගම. ඒකේ ප්‍රශ්නේ මම කලින් ප්‍රශ්නේ ආපෙකත් මම වාට කියන්න. මේ තියෙන ගරු කතානායකතුමා කලින් ආපු ප්‍රශ්නේ. ඒකත් මම ගෙනත් තියෙන්නේ. මම ඇහුවේ 2015 2019 ආපාල රජයේ සමේ ශ්‍රී ලංකා මහා බැංකු වංචාව සිදුවා බව දන්නේද? දැන් මම මේකේ මොකක්ද අහන්නේ ගරු කතානායකතුමනි? මම මේකේ අහන්නේ අද ප්‍රශ්නේ අහන්නේ ගරු කතානායකතුමනි. පසුගිය යහපාලන රජයේ පැවති අවදී ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම් කර වංචාව සිදුවන අවස්ථාවේදී ශ්‍රී ලංකා මහා බැංකුව අවතීතු අමාත්‍යාංශය අමතුරයා කවුද කියලා. ප්‍රශ්නේ දෙකක් නෙවෙයිද? ගරු කතානායකතුමනි ප්‍රශ්න දෙකක් නෙවෙයිද මේ? ආ මේ ප්‍රශ්න දෙකක් නෙවෙයි. ඒතකොට මේ ඇමතුමා මුදල් ඇමතුමා රකින්න හදන්නේ කවුද? රකින්න හදන්නේ කවුද? මේ වදු වංචාව මම අහන්නේ ගරු කතානායකතුමනි, මේ බැඳුම් කර වංචාව සිද්ධ කරලා තියෙන්නේ අහිංසක අර්ථසාධක අරමුදලේ. එතකොට මේ අර්ථසාධක අරමුදල කියන්නේ මේ රටේ අහිංසක කම්කරුවගේ සල්ලි ටික. ඒ කම්කරුවගේ සල්ලි රැක ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ අහනකොට. මම එක කලින් අහලා තියෙනවා, තවනි එකක් අහන්න කියලා. මේ ඇමතුමාට මේක මිදෙන්න බෑ. ඒ ඔබතුමා වාකියොත් කතානායකවරයෙක් හැටියට මේකට ඇමතුමාට අවශ්‍ය නියෝගය නිකුත් කරන්න කියලා මම ඉල්ලනවා. මගේ අතුරු ප්‍රශ්නේ අහන්න කලින්
ඇමතුමා.
ගරු කතානායකතුමනි, චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් වංචාවක් නොවුණා කියලා කීප සැරයක්ම අපිත් එක්ක මේ පාර්ලිමේන්තුව තුලත් ඒ වගේම විවිධ නාලිකාවල තිබ්බ විවාදවලත් දිගින් දිගටම තර්ක කරේ ඒ අවස්ථාවේ බැඳුම් කර වංචාවක් සිදු නොවුණා කියලා. හැබැයි එතුමා නියෝජනය කරපු ආණ්ඩුව, එතුමා නියෝජනය කරලා වරප්‍රසාද ගත්ත ආණ්ඩුවෙන් සිදුවෙච්ච වංචාවක් සම්බන්ධයෙන් එකම කාරණයක් සම්බන්ධයෙන් එතුමා දිගින් දිගටම ප්‍රශ්න කරනවා කරු කතානායකතුමනි. මෙතන අරගෙන තියෙන නීතිමය පියවරයක්. දැනට සිදුවන මේ අධිකරණමය කටයුතු සියල්ල පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුව තුළ කතා කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ හින්දා අපි පාර්ලිමේන්තුවේ සෑම ප්‍රශ්නයකදීම උත්තරයක් පැහැදිලිව ලබා දීලා තියෙනවා. නමුත් ගරු කතානායකතුමනි, මේ එක එක්කෙනාගේ පෞද්ගලික අරමුණු ඉටු කරගන්න නම් මේ යන්නේ ප්‍රශ්න අහලා. ඒ වගේම මාධ්‍ය සම්දර්ශන පවත්වන්න නම් යන්නේ මේ ප්‍රශ්න අහලා. ඒ සම්දර්ශනවල කොටස්කාරයෙක් වෙන්න ගරු කතානායකතුමනි මම සම්බන්ධ වෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා මේ අදාළ ප්‍රශ්නේ සම්බන්ධයෙන්, බැඳුම් කර වංචාව සම්බන්ධයෙන්, ඊට අදාළ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්, අරගෙන තියෙන නයිතිමය කටයුතු සම්බන්ධයෙන්, දැනට සිදුවන අධිකරණමය කටයුතු සම්බන්ධයෙන්, මේ මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන්, කරපු බලධාරියා සම්බන්ධයෙන් මේ සියල්ල පිළිබඳව මේ පාර්ලිමේන්තුවට අපි කතා කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ සියල්ල මේ හංසත්ගත වීමකුත් සිදු වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ එතුමාට ඊට අමතරව අතුරු ප්‍රශ්නයක් අහන්න ඕන නම් ඒ අතුරු ප්‍රශ්නයක් අහන්න කියන්නේ ගරු කතානායකතුමනි පුළුවන් අතුරු ප්‍රශ්නයක් අපි උත්තර දෙන්න සූදානම්.
ගරු කතානායකතුමා, ආම විවාද කර යන්නේ නැහැ. මම මේ පාර්ලිමේන්තුව නීතිය ගැන කතා කරන්නේ. පාර්ලිමේන්තුව නීතිය ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඔබතුමා මුලසර දරන මේ පාර්ලිමේන්තුවේ මේ ස්ථාවර නියෝග අනුව තිබෙන නීතිය තමයි මම මේ අහන්නේ. ඒක ගරු කතානායකතුමා, ඇමතුමා මේ මාධ්‍ය කතන්දරේ කතන්නේ ඇමතුමා මේ නීතිය දන්නේ නැති නිසා කියනවත් දන්නේ මට ඔබතුමා දන්නවනේ මේ නීතිය. ඒතර ඔබතුමා කියන්නේ. ඒතර මම වාඩි වෙන්න මම අතුරු ප්‍රශ්න අහන්නෙත් නැහැ. මම මේ අහලා තියෙන ප්‍රශ්නේ කලින් අහලා තියෙන ප්‍රශ්නයක්. ඒක මේ න්‍යාය පුස්තකේ ආවේ කොහොමද කියන කාරණේ ඇමතුමා මුල් උත්තරේ නෙවෙයි දැන් කියන්නේ. හරි. අනිත් එක ඒ බදු වංචාව මම කරාද කවුරු කරාද අපි ඉන්න කාලේ මහ ජනතාවගේ මුදල්නේ. ඒක නිවැරදි කරගන්න බෑ පාර්ලිමේන්තුව අලා කරගමත්තා ඔබතුමාගේ වගකීම වෙන්නේ. ඒක නිවැරදි කරන්නේ. ඔබතුමා මම අහන්නේ මේක වැරදිද නැද්ද කියන කාරණේ ගැන අතුරු ප්‍රශ්න මග අහන්න තියෙනවා.
ඔබතුමා
කියන මට ඇමතුමා වන්නේ.
ඔබතුමා රීතියට ගරු කරලා ඕනේ තරම් ප්‍රශ්න ඔබතුමාට අහන්න පුළුවන්. නමුත් ඔය ප්‍රශ්නේ මටත් මතකයි 3-4 ගමනක් ඔබතුමා මේ සභාවේ මතු කෙරුවා. නමුත් කොහොම හරි දැන් ඇමතුමා පිළිතුරක් දෙන්න සූදානම් නැත්නම් එතුමා මේ ප්‍රශ්නෙට පිළිතුරක් දීලා තියෙනවා කියලා මට බලන්න.
ගරු කතානායක තමයි කනගාටු වෙනවා. මෙහෙමයි. මම මේ රීති ප්‍රකාරව මගේ පාර්ලිමේන්තු භාවිතයේ මම අඛණ්ඩව කරගෙන ආවිල්ලා තිබෙනවා. ගරු කතානායකතුමා එකම ප්‍රශ්නේ එකම විදියට අහන්න බැරි. නමුත් එකම ප්‍රශ්නේ වෙනත් විදියකට අහන්න පුළුවන් කතානායක. ඒ නිසා මම මේව අහන්න ගරු කතානායකතුමා. දැන් මම ප්‍රශ්නේ ඇහුවා මේ අමාත්‍යංශයේ ඇමතිවරයා කවුද කියන කාරණේ තමයි අද දිනේ මම ගරු ඇමතුමාගෙන් අහන්නේ. හරි. ඔබතුමා මීට ඊයේද කිව්වේ නඩුවක් තියෙන එක කියන්න බෑ කියලා මං ඇරියා. හරි. ඔබතුමා එහෙම තමයි කිව්වේ. ඒක මං අහන්නේ දැන් එදා මේ මහ බැංකු වැඳුම් කර වංචා සිද්ධ වෙනකොට ඔබතුමාලා එක හොඳටම දන්නවා. ඒ මේ වංචාව සිද්ධ වෙනකොට ගරු ඇමතුමනි ගරු කතානායකතුමනි සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම අර්ථසාධක අරමුදලේ මිලියන 6.63ක් පාඩුයි. දැන් මෙතුමා කියන එක නඩු දාලා තියෙනවා අය කරගන්න යනවා කියලා එක හොඳයි. හැබැයි දැන පේන හැටියට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මේක වංචාවක් නෙවෙයිද මේක අතවසු වීමක්ද මේක වැරද්දක්ද දැන් ඔබතුමාලගේ ඇසිරිමානු අපිට පේනවා මේ චමින් දෙවිජේසිරි එදා ඇවිල්ලා කතා කරා ඒ කාලේ කතා කරකෝ හරි කියලාද මේ කියන්නේ මේක හොරකමක් නෙවෙයි මේ නඩුව දැම්මට වැඩක් වෙන්නේ නැහැ මේ පාඩුවත් බොරු ඒ කියන්නේ බිලියන 6.6 අර්ථසාධක අරමුදල ඒකත් බොරුවක් වැරද්දක් වැරදි සටහනක් අතපසු වීම දැන් සාමාන්‍යයෙන් එහෙම නෙවෙන්නේ මතක නැහැ දන්නේ නැහැ එහෙම තියෙනවා නම් එවන්න ලියුමක් එහෙමනේ දැන් වෙන්නේ කරු කතා නායකතුමා දැන් අපි දැක්කේ විදුලි බල අමාත්‍යාංශයේ බිලක් තියනවා නේ මේවන්න කියනවා නාම රාජපක්ෂ මහත්තයා ඒ වගේ කරු ඇමතුමා දැන් මේක මේ වගේ එකක්ද අමතක වෙච්ච එකක්ද
ඔය කියන අර්ථ සාධකයේ සම්බන්ධයෙන් මට නම් මේකේ ප්‍රශ්නයක් පේන්නේ නැහැ අහලා තියෙන කාරණය. හැබැයි එතුමාට අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්නයක් අහන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අහන්න අපි මහ බැංකුවෙනුත් මුදල් අමාත්‍යාංශෙනුත් නිවැරදි පිළිතුරක් අරගෙන එතුමාට ලබා දෙන්න අපි සූදානම්. හැබැයි ගරු කතානායකතුමා එතුමාම පිළිගන්නවා එකම ප්‍රශ්නේ එකම විදිහට අහුවේ නැති වුණාට එකම ප්‍රශ්නේ වෙන වෙන විදිහට අහන්න පුළුවන් කියලා එතුමාම කියනවා. ඉතින් ගරු කතානායකතුමනි එතුමා මේ ස්ථාවර නියෝග එතුමා හිතන් ඉන්නවා නම් එතුමා විතරයි මේ ස්ථාවර නියෝග දන්නේ කියලා ගරු කතානායකතුමනි මේ 36-8 විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන ආකාරය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි ස්ථාවර නියෝග අනුව තමයි පාර්ලිමේන්තුවේ කාර්යභාරය ඉටු කරන්නේ. ඔබතුමා විසින් ලබා දෙන ඕනෑම නියෝගයක් පිළිගන්න අපි සූදානමින් ඉන්නවා. හැබැයි ගරු කතානායකතුමනි මේ විදිහට එයාලම ආණ්ඩුවක ඉඳලා එයාලම මේක ආරක්ෂා කරලා එහෙම වංචාවක් සිදු වුණ නැහැ කියලා එතුමාගේ සහෝදර මැති අමතිවරු පොත් ලියලා සිදු වුණ නැහැ කියලා එතුමාලා විපක්ෂයේ ඉඳලා අද මෙහෙම ප්‍රශ්න කරද්දි මම හිතන්නේ එතුමාගේ බුද්ධිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එතුමාට අමතක වීමේ රෝගයක් තියෙනවා. ඒ ආණ්ඩුවේ කවුද ඒ කාලේ හිටපු අමතිවරයා කියලා එතුමා දන්නේ නැත්නම් එතුමාට අමතක වීමේ රෝගයක්
තියෙනවා. ඔව්. ඔව්. ඔබතුමාට අයිති නැහැ මේ ප්‍රශ්නේ. මේක වෙන එකක්.
දෙවෙනි අතුරු ප්‍රශ්න ගරු ඇමතුමා හරි ඔබතුමා කියනවා හරි දැන් ගරු කතා දැන් අපේ එදා ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් ආපු නිසා මේ සමගි ජන බලවේගය හැදුනේ ඇත්තටම ඒ මහ බැංකු හොරකමේ යම් චූදිතය අපි ඒක අපි පිළිගත්තම වෙලාවේ හැබැයි ඒ ප්‍රධාන හොරත් එක්ක ගමල යන්න බැරි නිසා තමයි අද අපි නම්බුළු විදිහින් මේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ සමහරු කියලා එකතු වුණා හැබැයි ඔබතුමාලා එමෙ නෙමෙයි ආණ්ඩු ගත කරේ ඔබතුමාලා නෙමෙයි මේ අගමැතිතුමා ගියා නැගිටලා මෙතන හිටපු රවේ හිටපු ඒ හිටපු එදා හිටපු විපක්ෂයේ හිටපු අද ඉන්න කියලා යාළුවත් එක්ක හොරා කෑවක් ඔයාලා කිව්වා දැන් ඔයාලා කියලා ඔයාලාද ලැජ්ජ නැතු ඔයාට ඇමතිකම ගත්තට පස්සේ ඒ හොරා හොඳ වෙන්න පුළුවන් හැබැයි චමින්ද විජේසිරිට ඒ හොරා නිසා තමයි සමගි ජන බලවේගය හැදලාද වාඩි වෙලා ඒ හොරකම වෙනුවෙන් මේ රටේ ජනතාවට නැවත ලබා දෙන්න කියලා පිළිදීම කරා
ගත්ත මේ ප්‍රශ්නෙට විනාඩි 12ක්
උත්තරේ දෙන්න බෑ ගරු කතානායකතුමා නැත්තම් අපි දෙක පහ වෙනවනේ මෙතන මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම අහන්නේ ගරු අමතුමා අද මගේ පළවෙනි ප්‍රශ්නේ
ඒ ප්‍රශ්නෙට
මගේ පළවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ සුගේ ආපාල රජයේ පැවති අවධියේදී ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම් කර වංචාව සිදු වන අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව අයත් තුමනේ අමාත්‍යාංශයේ
කවරේ කියවන්න අවශ්‍ය නැහැ ඒක තියෙනවා
පොතේ අනේක මේ අමාත්‍යාංශයේ ඇමති කවුද කියලා අහන්නේ ඒ කාලේ ඒක ප්‍රශ්නයක්
නෙවෙයි ඔය ඇමතුමා උත්තර දෙන්නේ නැද්ද ඒ ප්‍රශ්නෙට ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා
මේ කලින් හොරු සම්බන්ධයෙන් කතා කරන්න එතුමාලට සදාචාරාත්මක අයිතියක් තියෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ හැබැයි අද මේ ප්‍රශ්නේ මතුවලා තියෙන ගරු කතානායකතුමනි මීට අවුරුද්දකට කලින් මේ රටේ තිබ්බ තත්ත්වයක් ඊට මාස 12කට පස්සේ මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයක් පිළිබඳව බරපතල කනගාටුවක් මේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට තියෙනවා මොකද ගරු කතානායකතුමනි
එතුමා
නියෝජනය කරන්නේ කෂේරුකාවක් නැති අභියෝගවලට මුහුණ දෙන්න බැරි අභියෝගයක් බාරගන්න කිව්වම පැනව යන කණ්ඩායමක නායකයෙක් එක්ක. ඒ නිසා පැනලා ගියපු කණ්ඩායම් වලට අද මේ රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙදී කතා කරන්න මං හිතන්නේ අයිතියක් නැහැ. හැබැයි මේ පාලනය තුල අඩුපාඩුවක් වෙනවා නම් ඒක වෙන්නවා දුන්නොත් අපි ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරලා අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යන්න සූදානම්.
හරි. කොහොමද සුති? එතන වසන්ත මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක ඔබතුමාගේ?
අරු කතානායකතුමනි මේක මෙච්චර පැය ගානක් දඟලන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. මේ වැරද්ද කළා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ කාර්ය
මණ්ඩලය. වසන්ත යාප බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අහන්න.
අහනගරු කතානායකතුමනි. අහනගරු.
හරි. තාක්ෂණම
අහනගරු කතානායකතුමනි. ප්‍රශ්නේ අයන්න එක පිළිතුර සිම්පත් අලවි කරන ස්ථානයේ කවරක් වුවත් මේ අවස්ථාව වන විට සිම්පත් නිකුත් කිරීම 2009 අටවැනි මාසේ දෙවැනි දින අංක 2134 ඇලීරක් 56 දරන රෙගුලාසියට අනුකූලව රජයේ නිසි නියාමනයක් සහිතව සිදුවන බවත් එලෙස ලියාපදිංචි කිරීමට දුරකරන සමාගම්වල වගකීම් බවත් දන්වනු කැමැත්තෙමි. දෙවැනි අයන්න දෙක විවිධ වංචා සිදුවිය හැක. එවන් වංචා සඳහා යොදා ගන්නා සිම්පත් උසාවි නියෝගයක් මත විසන්ධි කිරීමට දුරකථන සමාගම් වලට කළ හැකිය. අයන්න තුන එවන් වංචා සිදුවිය හැක. මේ සඳහා යොදා ගන්නා අන්තර්ජාල සම්බන්ධතාවය උසාවි නියෝගයක් මත හෝ නීති ක්‍රියාත්මක කරන ආයතනවල නියෝග මත විසන්ධි කිරීම දුරකථන සමාගම් වලට හැකිය. අයන්න හතර මෙවන් වංචා වලට හසුවන තරුණයන් පමණක් නෙමෙයි මේ සියලුම දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටිය හැක. ඊළඟට ආයන්න එක අංක 2134 ඇලිරක් 56 දරන 2019 8.2 දිනැති නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුකූලව දුරකථන සිම්පත් නිකුත් කිරීම සිදු කරන ලෙසට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලුම සේවාදායක සමාගම් වෙත උපදෙස් ලබා දී ඇත. එයට ඒ අනුව සිම්පත් ලියාපදිංචි සිදු කරන්නේද යන්න පිළිබඳව කොමිෂන් සභාව විසින් පසු විපරමක් සිදු කරනු ලැබේ. රෙගුලාසි වලට අනුව අවශ්‍ය තොරතුරු සපුරා නොමැති සිම්පත් දුරකථන ක්‍රියාකාරු සමාගම් විසින් විසන්ධි කිරීම. ඊළඟට දිවයින පුරා පිහිටි ප්‍රදේශ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහාය ලබා ගනිමින් මාසිකව මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ලබා ගැනීමටත් එම අංක සේවාදායක සමාගම් වෙත යොමු කර ඒ අංක යටතේ ලබාගෙන ඇති සිම්පත් අවලංගු කිරීමටත් ඉදිරියට එම ජාතික හැඳුනුම්පත් අංක සඳහා සිම්පත් නිකුත් නොකිරීමට සේවාදායක සමාගම් වෙත උපදෙස් ලබා දීම ඇති අතර මේ සම්බන්ධව නිරන්තරයෙන් පසු විපරම් කර බැලීම සිදු කරනු ලබයි. ඊළඟට වංචා හෝ අක්‍රමිකතා සඳහා යොදා ගන්නා සිම්පත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ලබාගත් උසාවි නියෝගයක් මත දුරකථන සමාගම් විසින් විසන්ධි කිරීමට හැකියාවක් තියෙනවා. ආයන්න දෙක ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිම්පත් නැවත ලියාපදිංචි කිරීමට 2021 වසරේ සිදු කළ අතර එම වැඩසටහන කඩිනම් කිරීම සිදු කිරීම ආරම්භ කර ඇත. රෙගුලාසි නිකුත් කිරීමට පෙර ක්‍රියාකාරී තත්ත්වයේ සිටි ග්‍රාහකයන් බහුතරයක්ගේ තොරතුරු දුරකරන සමාගම්වල තිබුණද සැලකිය යුතු ප්‍රමාණයක්ගේ තොරතුරු ඔවුන්ගේ පද්ධතිවල නොමැත. එම ග්‍රාහකයන් නිවැරදි තොරතුරු මත නැවත ලියාපදිංචි සිදු කිරීමටත් එලෙස නැවත ලියාපදිංචි නොවන ග්‍රාහකයන්ගේ විසන්ධි කිරීමටත් නීතිමය පදනමක් මත සිදු කිරීම සඳහා නීති උපදෙස් ලබාගෙන ඒ අනුව ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනි. ඈ යන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමා, ඔබතුමා පිළිගන්නවා ඇත්තටම මේ සිම්පත් ආශ්‍රිතව වංචාවක් සිදුවන බව සහ පහුගිය කාලේ මෙවැනි සිම්පත් ආශ්‍රිතව වංචා සිදු වුණේ බහුලව, ඒ කියන්නේ මේ මරණයට පත් වූ පුජ්‍යලයන්ගේ හැඳුනුම්පත්, ජාතික හැඳුනුම්පත් ලබාගෙන ඒ හරහා ඔවුන් විවිධ විදියට මේ සිම්පත් ලබාගෙන සිද්ධ කළා. ඇත්තම මේ කාරණයත් එක්ක ඔබතුමාලා යෝජනා කරන්නේ දැන් මාසයක් ඇතුළත මර පුද්ගලයන්ගේ තොරතුරු ලබා දීලා ඒ සමාගම් වලට මේක අහෝසි කිරීමට කටයුතු කරනවා කියන එක. නමුත් මම කියන්නේ ගරු කතානායකතුමනි, අපි දන්නවා අපේ රටේ ඇත්තටම මේ දත්ත පද්ධතියක් නොමැතිවීමේ කියන ප්‍රශ්නය බහුලවම තියෙනවා. ඒ නිසා මේ දත්ත පද්ධතියක් නොමැතිවීම නිසා විශාල අක්‍රමිකතා සිද්ධ වෙනවා. අපේ ID කාඩ් එක ඇත්ත වශයෙන්ම අපේ නම ගම ලිපිනේ තිබ්බට ඒක ඉන්ෆර්මේෂන් කාඩ් එකක් නෙවෙයි. ඇත්තම බොහෝ රටවල් වල අපරාධවලින් දඬුවම් ලැබපු අයගේ අපරාධ කරපු ප්‍රමාණය, ඒ වගේම ඔවුන්ගේ උපාධි ප්‍රමාණය, මේ වගේ විවිධ තොරතුරු තියෙනවා මේ දත්ත ඒ කියන්නේ ඩෙන්ටි කාඩ් එකේ. අපට ඇත්ත වශයෙන්ම මේ වගේ ක්‍රමවත් පද්ධතිය නොමැතිම විශාල ගැටලුවක්. මේ මොක කරන්නවත් හැබැයි අපට ඇත්තම මේ රට පුරා දත්ත ව්‍යාප්ත කරගන්න තොරතුරු ලබා ගන්න අපට තාක්ෂණයක් තියෙන්න ඕන. ඔබ දන්නවා 4G තාක්ෂණය රට පුරා උදාහරණයක් විදිහට ඇත්තේ නැහැ. විශේෂයෙන් අපි අවම ගත්තොත් එහෙම ඔන්ලයින් এডুকেෂන් එක අධ්‍යාපනය ලබා ගන්නත් අපේ බොහෝ පළාත් වලට බෑ. මම ජීවත් වන මහනුවර අපේ බලන වෙරළුගොල්ල මොටන දෙකින වගේ පළාත්. හාරිස්පත්ති දුර පළාත් වල මිනිපේ ඊළඟට හසලක මේ පළාත් වල මේ 4G තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ සියල්ලටම මේ දත්ත ගබඩා කිරීමට දත්ත හුවමාරු කිරීමට තාක්ෂණ අමාත්‍යාංශයේ විදියට අනාගත සැලැස්ම දිනවකවාණු යොදලා තියෙනවද? ඒකට සැලැස්මක් තියෙනවද ගරු අමාත්‍යතුමනි? ඔබතුමා දක්ෂ අමාත්‍යවරයෙක් විදියට කියන්න අපට සයිබර් බුලින් ඇක්ට් එකක් ඇත්තේ නැහැ. ඒ වගේම ඩේටා තියෙන ID කාඩ් එකක් අපිට ඇත්තේ නැහැ. ඒ නිසා මේ තොරතුරු පිළිබඳව තොරතුරු ලබා දෙන ස්ටැටිස්ටික් ඩිපාර්ට්මන්ට් එකේ තොරතුරු සාවද්‍යයි කියලා අපි ඊයේ දවසේත් ඔවුන් ඉදලා කිව්වා සමාරේවා. ඒසම ඔබතුමාගෙන් මම අහන්නේ මේ පිළිබඳව අමාත්‍යංශයේ අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද?
දැනට වර්තමානයේ ගෙන ඇති ක්‍රියාමාර්ග තමයි පැහැදිලි කරේ. ඊට අමතරව ඔබතුමා සඳහන් කරපු ආකාරයට අපේ රටේ දත්ත ඒකරාශී කිරීමේ වැඩපිළිවෙල ඉතාමත් වැදගත්. ඒක ඔබතුමා සඳහන් කරා. ඒ වෙනුවෙන් අද වෙනකොට අපි අනන්‍ය වූ හැඳුනුම් පතක්, ඩිජිටල් හැඳුනුම් පතක් ලබා දීමේ වැඩසටහන අද ආරම්භ කළා තියෙනවා. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම කරලා පසුගිය මේ මාසේ දෙවැනිදා ඒක අවසන් කළා තියෙනවා. ඉතින් අපිට මේ වැඩපිළිවෙල දැන් ආරම්භ කළා තියෙන්නේ. ඊළඟට ඒ තාක්ෂණ කමිටුවෙන් ඒක නිර්දේශ කරාපුවාම මේ අදාළ සමාගම අපිට ඒ වැඩසටහන් ලබා දෙනවා. එතකොට ඒ සිස්ටම් එක හදන්න, ඒ ප්ලැට්ෆෝම් එක හදන්න අපි මම හිතන්නේ මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් යනවා. ඊළඟට මුළු රටේම සෑම පුද්ගලයෙක්ම වසර අවුරුදු 15කට වඩා වැඩි සියලුම දෙනාගේ ජීව දත්ත එක්කව කරලා ඒ දත්ත එක්කව කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. ඒකෙදි DRP එකත් සමග සම්බන්ධ වෙලා වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ උපකරණ බැංකු පද්ධති වලට, වෙනත් රාජ්‍ය ආයතන වලට ලබා දීලා ඉතාමත් කඩිනමින් අපි සෑම පුද්ගලයෙක් රටේ ඉන්න සෑම පුද්ගලයෙක් වසර 15කට වඩා වැඩි සෑම පුද්ගලයෙක්ගේම දත්ත ටික ඒකරාශී කරන්න ඒක තුලින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදි ඇත්තරම ඔබතුමා සඳහන් කරපු ආකාරයට දැනට මිය යන අපි 2019 මේ රෙගුලාසියට අනුව ක්‍රියාත්මක වෙනවා මේ මිය යන සියලු දෙනාගේම ඒ SIM කාඩ් ටික අහෝසි කරනවා. ඒක අර පහුගිය ඊට කලින් ලබාගත් SIM කාඩ් ප්‍රමාණය තමයි දැනට ඒ ගැටලුවක් වෙලා තියෙන්නේ. ඒ සඳහාත් විටින් විට අපිට හැකි හැම අවස්ථාවකදීම ඒ දත්ත ලබා ගත්තාම ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අපේ සයිබර් ආරක්ෂණ පනත මේ වර්ෂය තුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුද්ගලයා දත්ත පනත පසුගිය වර්ෂයේදී ඉදිරිපත් කළා මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා. මේ සැප්තැම්බර් මාසේ වෙනකොට ඒ අධිකාරිය පිහිටවන්නත් කටයුතු කරනවා.
හරි, බොහොම ස්තුතියි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු කතානායකතුමනි, අද දවසේ ඇත්ත වශයෙන් මේ මොහොතේ අපේ අධ්‍යාපන ඇමතිතුමා තියෙන නිසා මේ ප්‍රශ්නේ ගොහුඟක් වැදගත් වෙයි කියලා හිතනවා. පාසල් ළමයිත් මේක අහගෙන ඉන්නවා. ඇත්තටම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන කෘතිම බුද්ධිය කියන විෂය පාසල් විෂයමාලාවට ඇතුළත් කිරීමට ගත්ත ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපි පැසසුමට ලක් කරනවා. මේ AI තාක්ෂණය, කෘතිම බුද්ධිය කියන තාක්ෂණය පිළිබඳව මට දැනගන්නට ඕනේ පාසල් මට්ටමින් ගුරුවරු දැනුවත් කිරීමක් සිද්ධ වෙනවද? මේ කෘතිම බුද්ධිය පිළිබඳව මේ අලුත් විෂය ලෝකෙ ඉතාමත්ම වේගෙන් ව්‍යාප්ත වන විෂයක්. එතකොට අපේ රටේ මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් මොනවද මේ ගුරුවරුන්ව දැනුවත් කරන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ගම අපට කියන්න පුළුවන් නම්? ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, මේ කෘතිම බුද්ධිය කියන විෂය පාසල් විෂයමාලාවට ඇතුළත් කරාට ඒකට සම්පත්දායක විදිහට මේ ගුරුවරුන්ට මේ විෂය ගෙනියන්න තියෙන ශක්තිය මොකක්ද? ඒ පිළිබඳව වැඩපිළිවෙලක් තියනවද මේ ගුරුවරු දැනුවත් කරලා ළමයින්ට මේ විෂය ලබා දීම පිළිබඳව කියලා මම අහන්නේ.
ගරු කතානායකතුමනි, ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අද කෘතිම බුද්ධිය ගැන කතා කරන අවස්ථාවක්. අපේ තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව නව ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගොඩනගලා තියෙනවා. ගරු අමාත්‍යතුමා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. ඒකේ එක අංගයක් තමයි කෘතිම බුද්ධිය කියන එක. ඉතින් මේකෙදී අධ්‍යාපනයේ අපි එකපාරටම ඒගොල්ලන්ට සිලබස් එකක් හැටියටත් වඩා කෘතිම බුද්ධිය හඳුනා ගැනීම පිළිබඳව ඒ මූලික හඳුන්වා දීම තමයි මම හිතන්නේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් මම අපේ අධ්‍යාපන ඇමතුමාට හැකිනම් මේ සඳහා එතුමා අරගෙන තියෙන ක්‍රියාමාර්ගය පිළිබඳව සඳහන් කරන්න.
අධ්‍යාපන ඇමතුමා.
ගරු කථානායකතුමනි, අපේ රටේ පරිගණක සාක්ෂරතාවයේ තියෙන මට්ටම එතුමා දන්නවද? ඒ වගේම මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක් අපි සකස් කළා තියෙනවා. මොකද යුනෙස්කෝ සංවිධානයේ 2000 වර්ෂයේ තිබූ පැරිස් සමුළුවේදී ප්‍රධාන තේමාව වුණේ ඩිජිටලයිසේෂන් ඔෆ් এডুকেෂන්. ඒකට අනුගත වෙමින් 2030 දී මේ ඉලක්ක අපි සපුරා ගන්න ඕනේ. ඒ නිසා මම ලෝකයේ ප්‍රචලිතම ආයතනයක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය සමග පසුගිය මාස කිහිපය තුළ විධිමත් ලෙස සාකච්ඡා කළා. සාමාන්‍ය අධ්‍යාපනය, ඊළඟට උසස් අධ්‍යාපනය, ඊළඟට වෘත්තීය පුහුණු, මේ අංශ තුනටම වැඩසටහන් තුනක් හදලා තිනවා. මේ ඒ වගේම අධ්‍යාපනයේ ඩිජිටලයිසේෂන් එක පිළිබඳ ප්‍රතිපත්තිය අපි සකස් කළා, ඉදිරිපත් කළා තිනවා. කැබිනට් අනුකමැතියෙන් අනුමැතිය ලැබෙනවා ඉතාම නුදුරේදී. ඒක අනුගත වෙනවා මුළු රටේටම සකස් කරලා තිබෙන, එතුමාට අදාළ අමාත්‍යාංශයේ තිබෙන මුළු රටේම රාජ්‍ය පරිපාලනය ඇතුළු ඒ කටයුතු ඩිජිටලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකේ එක කොටසක් හැටියට. දැන් මේකට අනුගතව අපි දැනට ජාතික අධ්‍යාපන ආයතනයත් ඒකින ආයතනත් එකතු වෙලා 6න් ඉහළට 6 9 10 13 කියන සයිකල්ස් දෙකක් හැටියට දැනට IT සබ්ජෙක්ට් එක විකාශනය වෙනවා AI දක්වා. එතකොට අපි මෙන්න මේ ආකාරයෙන් ගත්තොත් එහෙම පිරමිඩේ අනිත් පැත්තට දාලා ගත්තොත් දැන් මේ මට්ටමේ තින්නේ මේ AI කියන එක. හැබැයි මේක අනිත් පැත්තට ගත්තොත් එහෙම පාදම පළල් දැනට තින්නේ IT එක. ඒතර IT එක ක්‍රමානුකූලව අඩු වෙමින් යන අතරතුර AI එක වර්ධනය කරනවා. ඒක එකපාර කරන්න බෑ. ඒකට සයිකල්ස් දෙකක් යනවා 6 9 10 13. මේ කටයුතු දැන් කෙරීගෙන යනවා. ඊට මේකට සමගාමී අපි ගුරුවරු පුහුණු කරන්න ඕනේ. දැන් අපේ රටේ කලාප 100ක් තියෙනවා. කලාප 100න් මම ඉන්න කාලේ පටන් ගත්ත 85ම තමයි තාම තින්නේ. හැබැයි දැන් මම ඉතුරු 15ටත් ඊළඟ කම්පියුටර් රිසෝස් සෙන්ටර්ස් 15 දෙනවා. මේ කම්පියුටර් රිසෝස් සෙන්ටර් 100 තමයි කලාප 100 ගුරුවරු පුහුණු කිරීම සඳහා වැඩපිළිවෙල සකස් කළ තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය වන්නා වූ දැන්ට ඉන්ටර්නෙට් එක ඔබතුමා දන්නවා. මේ අපි මේ වැඩසටහන් කරන් යනකොට එකවර භාවිතා කරන්න ගත්තාම මේක බ්ලොක් වෙනවා. ඒ නිසා පසුගිය අයවැයෙන් වෙන් කළා මිලියන 1000ක් පාසල් 1000කට බිලියනයක් පාසල් 1000කට ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන්ස් ටික දෙන්න. දැන් ඒක ටෙලිකොම් එකත් එක්ක ගිවිසුම් ගත වෙලා ඒගොල්ලෝ ඒ කටයුත්ත කරගෙන යනවා. එතකොට පාසල් පද්ධතිය පරිශද 1250කට අපි සකස් වෙනකොට ලැබෙන අවුරුද්ද මුල වෙනකොට මේ 1250ම ප්‍රමුඛ පාසල් එකක් හෝ වැඩි ගාණක් තියෙනවා ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් එක තියෙනවා ඉන්ටර්නෙට් එකට අමතරව. එතකොට පාසල් සංඛ්‍යාව බොහෝ වෙලාවට 1KB පාසල් තියෙනවා 1100ක් විතර, 100 පාසල් තියෙනවා ඊළඟ මට්ටම. මේ කොටස් දෙකටම මේ තියෙන පහසුකම් ලබා දීම තමයි ඉලක්ක කරලා තියෙන්නේ. ඒතර ඒකට සමගාමීව දැනට මහින්දෝදේ විද්‍යාගාර 1000ක් තියෙනවා. මේ 1001 විද්‍යාගාරයක පරිගණක 60ක් තියෙනවා. මේ 60න් 40ක් භාවිතා වෙන්නේ තොරතුරු තාක්ෂණ විෂය උගන්නන්න ප්‍රායෝගිකව. 20ක් භාවිතා වෙන්නේ භාෂා විද්‍යාගාර හැටියට. දැන් මේවා යාවත්කාලීන කරන්න ඕනේ. ඔබතුමා දන්නවා පාසලකට ගිහම මේ පරිගණක සුළු දෝෂ නිසා කැඩලා තිනවා. ඒකට අපි ටීම් එකක් හදලා තිනවා. හැම කලාපයකටම ටීම් එකක් හදලා තිනවා සුළු අලුත් පෙඩියක් කරන්න. බැරි නම් අපි ඒ ආයතනෙට දැනුම් දෙනවා. ඒ විදිහ කරපු ආයතන තිනවා. දැන් ගිහිල්ලා බලන්න නාරායම්පිට කිරිමණ්ඩල මාතේ පරාක්‍රමබාහු විද්‍යාලයේ තින පරිගණක විද්‍යාගාරය අක්‍රිය වෙලා තිබ්බා. මම මාස දෙකකට කලින් කතා දැන් සියල්ලම වැඩ කරනවා. දැන් උසස් පෙළ දරුවෝ අධ්‍යාපනය ලබනවා. ඒ නිසා ඔබතුමා අපිට ඉතිරි කෙටි කාලය දෙන්න ඊළඟ මාස 6 තුල ඔබතුමන්ලා සම්බන්ධ කරගෙන අපි AI එක ගේනවා. AI කියන්නේ artificial intelligence. දැන් මේ artificial intelligence එක සම්බන්ධයෙන් දැන් ලෝකේ විද්වතුන්ගේ මත ඉදිරිපත් වෙලා තියෙනවා. කියන්නේ මිනිස් බුද්ධිය ඉහවහා යන ඉන් එහාට යන බුද්ධියක් නිර්මාණය වෙනවා. දැන් මේක ඇත්තම මේක දැන් ඔබතුමා දන්නවා අපි දැනුම කිව්වොත් සම්ප්‍රදායික දැනුම තියෙනවා අපි ගාව. අපි අත්පත් කරගත්ත දැනුම. හැබැයි ඔකට තව එකක් තියෙනවා ටැසිට් නොලෙජ්. ඒ කියන්නේ නොපෙනෙන බුද්ධිය, නොපෙනෙන දැනුම. දැන් නොපෙනෙන දැනුම එන්නේ තමන් ලබාගත් පරිචය, ඊළඟට බුද්ධි වර්ධනය කර ගැනීම, දැනුම, මේ කියන සාධක ගණනාවක් එකතු වෙලා. මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේක බුදුදහමෙත් විස්තර කරලා තිනවා. ඔය දැන් කතා කරන કૃતિમ બુદ્ધિય කියන කාරණේ કૃતિમ කියලා වචනේ දැම්මට මේක ඇත්තරම ඒ බුද්ධිය වර්ධනය කිරීම නිසා තමයි ඒ බෞද්ධ දර්ශනේ මේ කටුත්තා ගැඹුරින් පැහැදිලි කරලා දෙන්නේ. ඒක නිසා ඒක දැන් සනාත වෙමින් යනවා නවීන විද්‍යාවත් එක්ක. ඒ නිසා ඔබතුමා කරන ඔය යෝජනාව ඊළඟ මාස කීපය තුළ අපි පාසල් පද්ධතියට ගේනවා. අර මං කිව්ව සයිකල්ස් දෙකේදී අවුරුදු 8ක් යන එක අවුරුදු 4න් සම්පූර්ණ කරන්න අමාත්‍යංශය කටයුතු කරගෙන යනවා.
හරි, බොහොම ස්තුතියි ගාන්ත කරුණාතිලක මන්තුමා. ප්‍රශ්න අහන්න.
ආනව කතානායකතුමනි,
මා ජනාරක්ෂක ඇමතුමා.
කරු කතානායකතුමනි, අමාත්‍යතුමනි පිළිතුරු ඉදිරිපත් කරනවා. පිළිතුරු ආ 1269යි. ආ 2 කරු මන්ත්‍රීතුමා, එතන ජාතීන් 16ක් ඉන්න, එතන ලොකු ලිස්ට් එකක් තියෙනවා සභාගත කරනවා. ආ 3 ඒ අමුණුමම තමයි, ඒකත් සභාගත වෙනවා. ආයන්නේ 1337යි, ආයන්නේ 2 2017 1612යි, 2018 2026යි, 2019 1601යි, 2020 1592යි, 2021 1088යි. ආයන්න පැන නොනගි.
ගරු කතානායකතුමනි, විෂය භාර ඇමතිතුමාට අද සහභාගී වෙන්න බැරි බව මට දැනුම් දුන්නා. අපැහැදිලි තැනක් තියෙනවා නම් ප්‍රශ්නයක් යොමු කරන්නකෝ, එතුමා උත්තර දෙන්නම් කියලා. මේක ඇත්තටම මේ පොලිස් නිලසුනකයෝ ගැන අහපු ප්‍රශ්නයක්. මේ පිළිතුරට අනුව පොලිස් නිලසුනකයෝ 269ක් ඉන්නවා. ඒ කොට්ටාසයට අනුයුක්ත නිලධාරීන් 337ක් ඉන්නවා. ඉතාම වටින වර්ගවලින් මේ සේවය අද ලබා ගන්න පොලිස් දෙපාර්තමේන්තුව පිළිතුරේ තියෙනවා වාර්ෂිකව පොලිස් නිලසුනකයන්ගේ ආධාරයෙන් අනාවරණය කරගත්තු අපරාධ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. මට අතුරු ප්‍රශ්න හැටියට අහන්න තියෙන්නේ, මේ නිලසුනකීන්ගේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න හොඳ ආහාර වේලක් දෙන්න ඕන, හොඳට බලා ගන්න ඕන. මේ නිලසුනකීන්ගේ ආහාරවලට දේශීය ආහාරවලට අමතරව පිටරටින් ගෙන්නපු විශේෂ ආහාර වර්ග මොවුන්ට සැපෙව්වා. නමුත් අපිට දැනගන්න තියෙනවා මේ වර්තමානයේ මිල අධික නිසාත්, ගෙන්වීම සීමා කරපු නිසාත් ඒ පිටරටින් ගෙන්නපු ආහාර උන්ට නොලැබෙන බව. ඒ ගුණාත්මක භාවයට බලපාන විදිහට ඒක සකස් කළ දෙනවද කියන ප්‍රශ්නේ තමයි මගේ අතුරු ප්‍රශ්නේ හැටියට මම අහන්නේ. දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඇමතිතුමාටත් මම හිතන්නේ උත්තර දෙන්න පුළුවන් ඇති කැබිනට් ඇමතිවරයෙක් හැටියට. සෞභාග්‍ය දැක්මේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කරා ත්‍රිවිධ හමුදාවට ලබා දෙන විදියටම ආහාර දීමනාවක් පොලිස් නිලධාරීන්ට ලබා දෙන බව. ඇත්ත වශයෙන් අපි මේ සභාවේදී අවස්ථා 3කදී මේ ගැන ඇහුවාම ඒක වඩා ඉතාම ඉක්මනින් ලබා දෙනවයි කියන ප්‍රකාශය තමයි ඇමතිවරුන්ගෙන් ලැබුණේ. තාමත් ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් තවදුරටත් මේ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අවශ්‍යද පොලිස් නිලධාරීන්ට? එහෙම නැත්නම් ඒක දෙනවද? දෙනව නම් කවද වෙනකොට දෙනවද කියන එක පුළුවන් නම් දන්වන්න.
කරු කතානායකතුමනි, මේ අතුරු ප්‍රශ්න දෙකට කරු අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයන එතුමා කිව්ව අතුරු ප්‍රශ්න වලට එතුමා ඊළඟ දවසේ ඇවිල්ලා හෙට දවසේ පිළිතුරු ලබා දෙන්න කටයුතු කරයි.
උද්දීකපතින් මැතිතුමා, අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට.
කරු කතානායකතුමනි, මම හතරවෙනි ප්‍රශ්නය අධ්‍යාපන මැතිතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි,
ඔඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චෙයාර් නවු.
ගරු කතානායකතුමනි, ගරු බුද්ධිකපත්‍රණ මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුර 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 29 එයන්න මගින් පවර ඇති බලය ප්‍රකාරව එම පනත යටතේ පිහිටුව ඇති විශ්වවිද්‍යාලයක් මගින් විශ්වවිද්‍යාලයක සනාතන සභාව විසින් නිර්දේශ කරනු ලැබ, ඒ විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් අනුමත කරන ලද තැනැත්තන්ට සම්මාන උපාධි හෝ වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ටතා පිරිනැමීම සිදු කළ හැකිය. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය 2009-3-11 දරන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 908 මගින් දක්වා ඇත. විශ්වවිද්‍යාල පනතේ අදාළ ප්‍රතිපාදනය සහ කොමිෂන් සභා චක්‍රලේඛ අංක 908 මේ සමගාමුණ ඇත. මට ඒක ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්. මීට අමතරව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්මාන ලබා දෙන්න පුළුවන් තවත් නීතියක් තියෙනවා. ජනාධිපතිතුමාට පුළුවන් පුරවැසියන්ට සම්මාන දෙන්න. ඒ සඳහා පනතක් තියෙනවා. ඒ සඳහා ආයතනපත් කැඳවලා ඒක ප්‍රසිද්ධියටපත් කළා. විද්වත් කමිටුවක් මගින් ඒක රිවියු කළා. ඊට පස්සේ නිර්දේශයන් අනුව එක එක මට්ටම් වලින් දෙන උදාහරණ වශයෙන් විද්‍යාජෝති වගේ ඒ වගේ සම්මාන සමූහයක් තියෙනවා. ඒක වරින් වර අපේ ඉතිහාසය තුළ විවිධ ජනාධිපතිවරු විසින් වරින් වර දීලා තියෙනවා. මෙන්න මේ ක්‍රම දෙක තමයි පිළිගත්ත සම්මාන ලබා දීමේ ක්‍රම දෙක. ඒ අර එක් එක් ආයතන මගින් සංවිධාන පිහිටුවාගෙන සම්මාන දෙන්නේ. ඒ පිළිබඳව නෛතික වශයෙන් කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඉතින් මට නෛතික වශයෙන් දෙන්න පුළුවන් පිළිතුර තියෙන්නේ එක, මම කලින් කිව්ව එක 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පනත සහ 908 චක්‍රලේඛනයේ අනුව දිය හැකි විශ්වවිද්‍යාලයක් මගෙන් දිය හැකි සම්මාන දෙක, ජනාධිපතිතුමා මගෙන් දිය හැකි සම්මාන. නෑ නෑ, ඒ පළවෙනි කොටසට පිළිතුර ඒක. දැන් දෙවෙනි ප්‍රශ්නේ ඔබතුමා අහන්නේ පිරිනමන ආයතන තියෙන තුරු විශ්වවිද්‍යාල වලට පුළුවන්, ඊළඟට මේ ජනාධිපති සම්මාන වරින් වර ලබා දෙන්න පුළුවන්. ආයන්න ඒ නම්බු නාම ගෞරව නාම පදවි නාම ලැබෙන ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන සංවිධාන කවරේද? ඒ ගැන මට නිශ්චිතව සඳහන් කරන්න බෑ, තොරතුරු ගන්න තැනක් නෑ. දෙක, එකම එක් එක් ආයතන සංවිධාන සිට ලැබෙන නම්බු නාම ගෞරව පද වෙන්වන් ශාසනයේ කවරේද? ඒකටත් අර තොරතුරු නැතුව පිළිතුරු දෙන්න බෑ. තුන, එම ආයතන සංවිධාන නියාමනය කිරීම සඳහා රජයකම ඇත්තරම නෑ. මම පිළිගන්නවා තිබිය යුතුයි, එසේනම් ක්‍රමවේදයක් නැහැ. පහ, ගෞරව නම්බු නාම පදවි නාම පිරිනැමීම පසු පුද්ගලයන් සම්බන්ධයෙන් පසු ප්‍රමාණ ක්‍රමවේදයක් වේද නැත්. ඒ මුලින්ම මං කිව්ව කොටස් දෙකට දෙන්නේ නෛතිකව. ඒතකොට ඒක හොඳට හොයලා බලලා තින්නේ මට ඒකට ඔබතුමාට පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කරන්න පුළුවන්. එහෙම ක්‍රමවේදයක් නැහැ අනිත් ආයතන සම්බන්ධයෙන්. ඒ නිසා අවසාන ප්‍රශ්නෙට පිළිතුර අදාළ වෙන්නේ නැහැ. මම ඔබතුමාගේ දැනගැනීම සඳහා මම එක කොටසක් විතරක් කියවනවා. University Grants Commission Commission and Circular Number 908. ඒකෙන් දැනුම් දීලා තියෙනවා guidelines to be followed by universities in conferring honorary degrees to distinguished persons. මේක categorize කරලා තියෙනවා, වර්ගීකරණයක් කරලා තියෙනවා. category A උදාහරණයක් වශයෙන් ගත්තොත් a person who is widely recognized as a person of eminence and outstanding personality in a field of knowledge or other creative or intellectual activity at a national, sectoral or regional level. ekeka category nanda. category B, a person who has made outstanding, innovative and landmark contributions to knowledge of other creative or intellectual activity in a sustained way or of such vital and critical importance to the subject area in question. එනේ විදිහට category B. category C කියලා තව එකක් තිනවා. මෙන්න මේ ආදියෙන් අවසාන වශයෙන් කියවෙන්නේ an honorary degree should be conferred by a university only on the recommendations of its senate and the approval of its council. මෙන්න මේක තමයි ක්‍රියාදාමය. මේක මාචාර්ය ගාමිණී සමරනායක ඒ වෙලාවෙ හිටපු සභාපතිතුමා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ. මේක තමයි අදටත් වළංගු වෙලා තිබෙන්නේ විශ්වවිද්‍යාලයක් මගින් ගෞරව උපාධි පිරිනැමීම සඳහා.
ගරු කථානායකතුමනි, මේක අපි ඔබතුමා දුන්නු පිළිතුර පිළිබඳ මම අඩක් සෑහීමටපත් වෙනවා. දැන් ගෞරව නාම ලබා දීම, ඒ වගේම දැන් ආචාර්ය මහාචාර්ය වගේ ධූරවල වෘත්තීය සුදුසුකම මත හෝ අධ්‍යයන, ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් හෝ ඇකඩමික්, මේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපේ රටේ ගත්තොත් බෞද්ධ ආගමික සංස්ථාවල ඉහළම තලය ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලා. දැන් අපි දන්නවා එහෙම ලැබපු අය මේ සභාවෙත් දෙපැත්තම ඉන්නවා. මහින්ද රාජ මහානායක ස්වාමීන් වහන්සේලා. මහානායක හාමුදුරුවෝ ගත්තොත් මල්වතු අස්ගිරි පාර්ශ්වයන් දෙක ශ්‍යාමෝපාලි නිකාය, රාමඤ්ඤ නිකාය, අමරපුර නිකායේ මහානායක ස්වාමීන් වහන්සේලා මහින්ද රාජපක්ෂ මහත්තයා දීලා තියෙනවා, සජිත් ප්‍රේමදාස මහත්තයා දීලා. ඒව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු ඒ හා සමාන කතෝලික හෝ වෙනත් ක්‍රිස්තියානි නිකායක, ඉස්ලාම් ඒ හා සමාන ඉහළම පූජකතුමා රටේ, එහෙම නැත්නම් හින්දු ඉහළම පූජකතුමා, ඒ දෙන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අනිත් සියල්ලෙම දැවැන්ත සූදුවක් තියෙනවා. ඔබතුමත් මේක දන්නවා. කවුරු හරි මේ සභාවේ ඉන්න මන්ත්‍රී කෙනෙක් කැමති කෙනෙක්ට ආරාධනා කරනවා, එයාටත් එකක් දෙනවා.
එහෙම නැත්නම් පළාත් සභා මට්ටමේ අයටත් කාට හරි දෙනවා. ඒ වගේම මාධ්‍ය වේ මාධ්‍ය කරුවොත් දෙතුන් දෙනෙකුට දෙනවා. ඒව ඔක්කොම දෙන්නේ නොමිලේ. මොකද ආ මාධ්‍ය කරුවන්ට දුන්න මේ channel ටික එක දා ගන්න පුළුවන්. ඊළඟට අනිත් අය සල්ලි දීලා. අනිත් අයට 30000යි 40000යි එතකොට සල්ලි දීලා ගන්න 40ක් විතර ඉන්නවා. මෙතනින් කවුරු හරි එක්කෙනෙක් ගිහිල්ලා ගන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මේ මෙහෙනුත් ගිහිල්ලා මගේ ගාව ඡායාරූපක් තියෙනවා. ඒ ඡායාරූප මම මේ වෙලාවේ දාන්නේ නැහැ. සමහර එහෙම ගියපු අය මේ කරු සභාවේ මේ මොහොතේ ඉන්නවා. එතකොට මේක සූදුවක්. හෙට අනිද්දා සල්ලිකාර මහත්තයෙකුට තමුන්ගේ ගෙදර ඉන්න සුනකයටත් මේක දෙන්න පුළුවන්. සල්ලි තියෙනවා. නිසා මේක සූදුවක්. මේක නවතින්න ඕනේ. කොතනින් හරි නවතින්න ඕනේ. මම දැක්කා මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා මේ ගැන කෝප් කමිටුවේ කතා කරනවා. එතකොට මේක මම ගිය පාර මෙතන හිටියේ නම් විදුර වික්‍රමනායක මැතිතුමා ගිය පාර අයවැය විවාදයේදී මම සංස්කෘතික අමාත්‍යාංශයේ කාර්යක සභාව අවස්ථාවේ කතා කළා. මේ ප්‍රශ්නේ මම අවුරුදු ගාණක් තිස්සේ දාලා තියෙනවා. ඒ නිසා සාමාන්‍ය උපාධියක් නෙවෙයි සාමාන්‍ය ඩිප්ලෝමාවක් ගන්න මේ රටේ දරුවෝ කොච්චර දුක් විඳිනවද? උසස් ඩිප්ලෝමාවක් ගන්න කොච්චර දුක් විඳිනවද? ඔබතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්. රුපියල් ඒක අපේ කාලේ නම් රුපියල් 10 බත් එක රුපියල් 3 අඩු ඔබතුමාලා එක්ක කාලේ ඊට වැඩි එහෙම කෑම එකක් කාලා දුක් විඳිනවා තමයි සාමාන්‍ය උපාධිය ගන්න. විශේෂ උපාධියක් ගන්නවා නම් ඔබතුමා අඩුම ගානේ වචන 5000යි 10000 අතර 30-31ක් ලියනවා. මාස්ටර් එකකට නම් 15000. PhD එකකට නම් සමහරවිට වචන 75000ක්වත් ලියනවා. සමහර තැන්වල ඊටත් වඩා වැඩි. නෑ මං කියන්නේ එක එක ප්‍රමාණ. හරි. එතකොට බොහොම දුක් විඳලා තමයි වෘත්තීය වේදින් විදියට හෝ එහෙම නැත්නම් මේ ඇකඩමිකලි නැත්නම් අධ්‍යාපන ශේෂයෙන් මේ මේ උපාධි ගන්න. එතකොට මේ උපාධියක් ගන්න කෙනෙකුටවත් ඒ උපාධිය හිරිකිත නැතුව දරන්න පුළුවන් තත්ත්වයක් නෑ මේ මේ ප්‍රශ්නේ නිසා. ඒ කියන්නේ දුක් විඳලා රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෙන්න පුළුවන්, ලංකාවෙන් පිට තියෙන පිටරට විශ්වවිද්‍යාලයක වෙන්න පුළුවන්, ලංකාවේ තියෙන පිටරට විශ්වවිද්‍යාලයක ශාඛාවක් වෙන්න පුළුවන්. හැබැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංච. ඒක පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමා දෙන සම්මාන අපි දැකලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එහෙම දීපු සම්මාන තිබුණා. ආතර් සී. ක්ලාක් මැතිතුමා විද්‍යාජෝති සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේ ඒවා තිබුණා. ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කාලෙත් තිබුණා. හැබැයි මම හිතන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියන් පස්සේ ඒක නැති වුණා. ආ දුන්නා. හරි. මම ඉතින් ඒ නිසා මම කියන්නේ මේ සූදුව කොතනින් හරි නතර කරන්න ඕන සහ ඒක නතර කරන්න මේ සභාවෙත් කවුරුත් කැමති වෙයි. අතීතයට බලපාන විදියට නීතියක් ගේන්න ඕනේ. මොකද මේක තියෙන
මෛත්‍රීපාල සිරිසේන යනවා
මේ කථානායකතුමනි. මේ විදිහේ මේ සම්මාන දීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. මේක පැහැදිලිවම ඔය ලංකාභිමානී දේශපුත්‍ර දේශාභිමානී මේවා දෙන්න පුළුවන් ජනාධිපතිවරයාට විතරයි. නමුත් රුපියල් 15000ක් දුන්නාම 20000ක් දුන්නාම රිසිට්යක් කඩලා අර ඒගොල්ල ගාව ලයිස්තුවක් තියෙනවා. එක එක ආයතන ගන්නවා රටේ තියෙනවා 100ක් විතර. අල්ලයිතන් මේ ඒ ඕන එකක් තෝරගන්න දෙනවා. ඊට පස්සේ යා ලංකාභිමානී දේශපුත්‍ර ආරෝමික දේශප්‍රේමී කියලා පාවිච්චි කරනවා නම ගාවට දාලා. දේශප්‍රේමීත් නෙවෙයි ද්‍රෝහින්ටත් ඒක ගන්න පුළුවන් රුපියල් 15000ක් 20000ක් දුන්නාම. මේක නවත්තන්න ඕන තමයි මේ අධ්‍යාපන ඇමතිතුමා. මේක බරපතල වැරද්දක් රටේ කරන අනික ලොකු බිස්නස් එකක් මේක.
බුද්ධික පත්තේ මම ප්‍රශ්නය අහලා ඉවරද?
අර මලන් මොකද්ද කියලා
නෑ. මම එතුමාට අවස්ථාව දෙන්න ඔබතුමා ප්‍රශ්න
අහන්න. මම ප්‍රශ්න අහන. අර එතුමා අපිට ඉන්න ප්‍රශ්නේ මගේ. ඒ නිසා
ප්‍රශ්න ඉවර කරන්න ඕම.
මම ප්‍රශ්න අහනවා. එතකොට මේ මම හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් කතා කරපෙ ගැන ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අහපු ප්‍රශ්නයක් ඉන්න තමයි මොනරවිල කැපිටිපොල්ල නිලමෙතුමා ඇතුළු ජාතික වීරයන්ගේ රාජද්‍රෝහි ලේඛනයේ ගැලවුනේ. මම මේ වගේ දව ප්‍රශ්නයක් ඉන්නවා. ඒක ගැලෙව්වේ මෙතුමා. ඒත් මම මේ වගේ මතු කරපු ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ජාතික ඇගීම් ප්‍රතිපත්තියේ මේ වගේ දාපු ප්‍රශ්නයක ප්‍රතිඵලයි. ඒ නිසා මම හිතනවා මේක පූර්වාදර්ශයක් විදිහට අරගෙන අතීතයට බලපාන නීති ගේන්න බැරි බව ඇත්ත. හැබැයි මේ වගේ දෙයකට ගෙන එන්න මම හිතන්නේ මේ සභාවේ 225ම අත උස්සයි. මේකේ එහෙම නොවන ජූදාස් කෙනෙක් එක්කිනෙක දෙන්නේ කින්න පුළුවන් අර වගේ සම්මාන ගත්ත මේකෙත් හිටියේ ඒ වගේ ඩොක්ටර්ලා.
කර්මන්තුවා කෙටි කරලා අපේ ප්‍රශ්නේ
අහන්න ඕන. ඒත් මේක මේ වස්ත්‍රයේ පිළිබඳ ලැජ්ජ බිය පිළිබඳ ප්‍රශ්නයක් කරුකතර මේක 225ම අයිතිය රකින්න මේ කාන්නේ. නිසා ඇමතුමනි මේකට UGC එකත් එක්කත් එකතු වෙලා ආගමික සංස්ථා එක්කත් එකතු වෙලා ජනාධිපතිතුමාගේ නිර්දේශත් අරගෙන මේකට ක්‍රමවේදයක් හදන වගේම අතීතයට බලපාන විදිහට ඒක අහෝසි කරන්න ඒ වගේම කවුරු හරි හිතනවා නම් ඒ ගත්ත තනතුර දරන්න ඕනේ කියලා අර UGS එක ඉස්සරහ කමිටු UGC එක ඉස්සරහ කමිටුවකට ගෙන්න කියන කමිටුවකට ගෙනලා අප්‍රූවල් එක ගන්න කියලා දැන් කවුරු හරි ඉන්නවා නම් තමුන්ට එහෙම ගත්ත ડોක්ටර් එක රකින්න ඕනේ කියලා ඒක ගෙනල්ලා ඔය කමිටුවට අප්‍රූව් කරගන්න කියලා ඒකයි මම කියන්නේ ඔබතුමාගේ අහන්නේ මම මොකද කරන්න පුළුවන් කියලා
රටේ නීතිය තියෙනවා මේ මේ මේවා ප්‍රදාන කරන්න පුළුවන් කාටද කියලා. ඒ නීතිය ක්‍රියාත්මක කරන්න. කළා නීතිය ඔක්කොම තහනම් කරන්න ඉතරයි. අලුතෙන් නීතිය ඕනේ නැහැ මේකට.
අර නියෝජ්‍ය කතානායකතුමනි වැදගත් ප්‍රශ්නයක් මෙතුම මතු කළේ. මට මතකයි අභාප්‍රාප්ත දීමුජරත්න මැතිතුමා අගමැති හැටි ඉන්න කාලෙත් මේ පිටිබඳව එතුමා යෝජනාවක් ගෙනන්න සූදානම් වුණා. දැන් ගරු රාජසනන් මැතිතුමනි මෙතුමා කියන්නේ මේ නීත්‍යානුකූලව දීපු සම්මාන ගැන නෙවෙයි. හැබැයි සිය දහස් ගාණක් දීලා තිනු සමහර සංවිධානලින් මේක ජාවාරමක් හැටියට ගන්නවා. හරි. එතකොට අන්න ඒක නැවැත්වීමට කටයුතු. ඒක නවත්තන්න අපිට ඔව්. හරි.
හොඳයි.
ඔව්. මංගෙ.
හොඳයි.
මංගෙ. ඔව්. ඉන්නේ. ඔව්. නෑ ඉන්න. ගරු 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 මේක මම ඉවර කරන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැදගත් පොඩක් ඉන්නකෝ. වැදගත් යෝජනාවක්. දැන් පොඩක් ඉන්න. දැන් ගරු බුද්ධික පත්‍රණ මන්ත්‍රීතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මං ගාව තිනවා මගේ මේ අමාත්‍යංශයේ බිස්නස් කාඩ් එක. දැන් මම මේක දුන්නාම මේකේ තිනවා LLB. LLB කලම්බු කියලා තිනවා. ඊළඟට ඉන්නෝ කියන්නේ එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ 1982 ලේඛනය ගත්තාම රෙජිස්ටර් එකේ මගේ අංකයක් එක්ක දීලා තිනවා මේ උපාධිය පරිණමම කියලා. වඩා කියන කියා. ඔව්.
හිමාලය රංසන්ත.
දැන් ගරු එමෙතුමනි මේ ඔය දේශමාන්‍ය දේශබන්දු අරම මෙවන කියන්නේ. දැන් එතකොට දේශබන්දු දෙන්න ඕන්ගේ දේශබන්දු කැලලා ගැලවෙනවද මේක නීතියෙන් ක්‍රියාත්මක කරොත්? ගැලවෙන්න
කර
නෑ දේශබන්දු කියලා නමේ කොටසක් නම් කරන්න දෙයක් නෑ ගෞරව නාමයක් දුන්න එකයි ගැලවෙන්නේ ඔව් ගරු නියෝජ්‍ය කතානන්ද අපි ගමු ඊළඟට පොඩකින්නකෝ මේ ගරු මන්ත්‍රීතුමනි MPA කොහෙද ශ්‍රී ජයවර්ධනපුර එතකොට 2004 වර්ෂයේ පශ්චාත් උපාධි ආයතනයේ බැලුවාම අංකයක් දීලා රෙජිස්ටර් වෙලා තිනවා PhD අන්න මගේ තීසිස් එක ලයිබ්‍රරි එකේ තිනවා ඒක බේස් කරලා ලියපු පොතත් ලයිබ්‍රරි එකේ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ආචාර උපාධියක් ෆුල් ටයිම් කරනවනම් අවුරුදු 4ක් යනවා. පාර්ට් ටයිම් කරනවනම් අවුරුදු 6-8 යනවා එහෙම. ඉතින් එච්චර මහන්සියලා තමයි ඔබතුමා කිව්වාගේ තීසිස් එකක් ලියලා ඒ මෙතඩොලොජිස් ගැන කතා කරලා ඇප්ලයි කරන තියරි එක මොකද්ද කියලා ඒක විශාල ගොඩක් තිනවා කරන්න. එතකොට ඉතින් ඒක නිසා එච්චර මහන්සියෙන් ගන්න එකකට ඔනරර් කියලා එකක් දෙනවා. හැබැයි ඔනරර් කියලා දෙන්න පුළුවන් විශ්වවිද්‍යාල වලට මම අර කිව්ව චක්‍රලේඛනයේ 90 ඒ කැටගරියකට එනවනේ. ඒ නිසා ඔබතුමා කිව්ව එක ඇත්ත. මම මේ සම්බන්ධයෙන් අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගිහලා උසස් අධ්‍යාපනය හරහා මම ඒකට අදාළ කරන පණතක් හෝ තීනයකට සංශෝධනය මම ගේන්නම්.
හරි. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක
මම මේ පළවෙනි ප්‍රශ්නයේ විශාල ප්‍රමාණයක් ගත්ත නිසා කාලය දෙවෙනි ප්‍රශ්නයේ මේ ගරු සභාවට සාධාරණයක් කරන්න සහ මට උපරිම තෘප්තිමත් වෙන ඉහළින්ම තෘප්තිමත් වෙන උත්තරයක් ලැබෙයි. හැබැයි මගේ තෘප්තිය සම්පූර්ණ වෙන්නේ ඔබතුමා ওই නීතිය ක්‍රියාත්මක වෙලා ඒක දැකපු දවසට. ඒක හින්දා මම දෙවෙනි ප්‍රශ්නේ නිසා අතාරින ගමන් මම සභානායකතුමා විදියට ඔබතුමාට කියනවා මේ අගමැතිතුමාගෙන් ප්‍රශ්න අහන වටය කරුණාකරලා ක්‍රියාත්මක කරන්න. ඒක මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මොකද මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි අගමැතිතුමෙක් නෙමෙයිනේ. ඒ නිසා අග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාදය ලබා දෙන්න ඔබතුමා කටයුතු කරනවා.
බොහොම ස්තුතියි.
අපි ඊළඟ බිස්නස් කමිටියක සාකච්ඡා කළා.
ප්‍රශ්න අංක 5 ගරු සාණික්කම් රාජ රාසමාණිකම් මැතිතුමා පැමිණ නැත. ප්‍රශ්න අංක 6 ගරු ජගත් කුමාර සුමිත්‍රා රජමැත වෙළඳහා ආහාර සුරක්ෂිත අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අයන්න එක සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව දෛනිකව මිලියන 8.5ක් වන අතර වාර්ෂිකව මිලියන 2975ක් වෙනවා. ඒ වගේම අයන්න දෙක සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ඇස්තමේන්තු කරන ලද මේ වෙනකොට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය දෛනිකව මිලියන 5.8ක් වන අතර මාසිකව මිලියන 171ක් 74ක් සහ වාර්ෂිකව මිලියන 2088ක් වේ. එවයේ මයන්න තුන ඉහත දත්තයන් අනුව දැනට ශ්‍රී ලංකාවේ බිත්තර හිගයක් පවතී. ඒ දෛනිකව මිලියන 2.53ක් 3ක් සහ මාසිකව මිලියන 90ක් ලෙස ගණන් බලා ඇත. ආයන් එක බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ නිලන කුඩා හා මධ්‍යම කුඩා පරිමාණ නිෂ්පාදකගේ සංඛ්‍යාව 13837ක් වෙනවා. ඒ වගේම මධ්‍යම පරිමාණ නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාව 1964ක් සහ මහා පරිමාණයේ නිෂ්පාදක 341ක් ඉන්නවා. ඒ වගේම ආයන්න දෙක දෛනිකව බිත්තර 5000කට වැඩි බිත්තර නිෂ්පාදක නිෂ්පාදකගේ සංඛ්‍යාව 500ක් වන අතර 10000ට වැඩි අය 195ක් සහ ලක්ෂයට වැඩි 4 දෙනෙක් පමණයි ඉන්නේ. ඒ වගේම ආයන්න තුන දිනකට නිෂ්පාදනය කරන බිත්තර සංඛ්‍යාව සඳහා දත්ත ලබා ගැනීමට ගොවිපල කිකිලියන් දමන බිත්තර වෙන වෙනම ලබාගත යුතු හේයින් මේ සඳහා ප්‍රමාණවත් දත්ත නොමැතිව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත. ඇයන් එක මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ යටතේ පවතින ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථා මගින් බිත්තර ආනයනය කර ඇති අතර එම ආයතනය විසින් 2023/07/31 වන දින වෙන විට බිත්තර මිලියන 53ක් ආනයනය කර ඇති බව දන්වා ඇත. ඒ වගේම ඇය යන දෙක ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථා විසින් රුපියල් 35ක උපරිම සිල්වර් මිලකට බිත්තර ලබා දිය හැකි බව දන්වා ඇත. ඒ වගේම විශේෂ ඇය යන තුන විශේෂයෙන් මේ රජය බලයටපත් වූ දා සිට රටේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම අරමුණු ඇතුළුය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දේශීය වෙළඳපොළේ ස්ථායීකරණය කිරීමට අවස්ථානුකූල සහතික මිලක් නියම කිරීමට කටයුතු කර ඇත. වෙළඳපොළ උච්චාවචනය කිරීමේ නිරන්තරයෙන් අමාත්‍යාංශය නිරීක්ෂණය කර අවශ්‍ය පියවරගෙන ඇත. මෙම විස්තර මා විසින් අමාත්‍යාංශ නිවේදන යටතේ මෙම ගරු සභාවේද අවස්ථා කීපයක් වාර්තා කර තිබේ. ඇය යන්න අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එමතුමාට ස්තුතිවන්ත වෙනවා. නමුත් ඔබතුමා වාර්තා ඉදිරිපත් කරන්නත් කලින් මේක මාස 7-8කට කලින් තමයි ගරු එමතුමා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. නමුත් ප්‍රශ්නේ උත්තරේ එන්නේ බොහොම පහු වෙලා. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක ප්‍රශ්නේ යල්පැනලා කියලාත් හිතෙනවා. නමුත් ගරු එමතුමනි, දැන් මේ බිත්තර ප්‍රශ්නේ හැබැයි ඇත්තටම අවසනුත් නැහැ. ඔබතුමා කියපු විදිහටත් 2.5ක් විතර දවසක බිත්තර හිඟයක් තියෙනවා මිලියන. ඒ වගේම අනිත් පැත්තෙන් වාර්ෂිකව විශාල ප්‍රමාණයක්. එතකොට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න වැඩපිළිවෙළක් තවමත් රටේ හැදිලා නැහැ කියලා අපිට පේනවා. ඒවේ තත්ත්වය තුළ අපි මේ රටේ විශේෂයෙන්ම මේ මාළු වල මිල ඉහළ ගිහිල්ලා, අනිත් පැත්තෙන් කුකුල් මස් වල මිල ගිහිල්ලා, සියලු දේවල මිල ඉහළ ගිහිල්ලා බිත්තරයක් තමයි අඩුවට තිබුණේ. දැන් මේ පහුගිය කාලේ ආර්ථික අර්බුදය එන්නේ ඉස්සෙල්ලා රුපියල් 10ට 11ට තිබුණ බිත්තරේ රුපියල් 60-70ට ගියා. එතකොට ඒ බිත්තරේ යම් මිල නියාමනයක් කරාට පස්සේ බිත්තර වෙළඳොටිකව බිත්තර හංගුව හරි මොන හරි කූට උපක්‍රමයක් කරලා ඒගොල්ලෝ ඒක වෙනස් විදියට විශාල ආදායම් උපයන මට්ටමට මිල ඉහලා දාගත්තා. ඉතින් මේ தත්ත්වය තුළ ඔබතුමා යම් යම් පාලනය කිරීම කරන්න ගත්තා. ඒ ගැන පිළිබඳ ස්තුතියි. නමුත් මම විශ්වාස කරන්නේ සාමාන්‍ය පාරිභෝගිකයෙක් විදියට මහජන යුතුයක දිනේ මේට වඩා ජනතාව බලාපොරොත්තු වෙනවා සහන. විශේෂයෙන් බිත්තරයක් ගන්න සෑහෙන අමාරුකම් තියෙන පවුල්වල අයට, අර අනිත් අත්‍යවශ්‍ය මහලු මස් ගන්න බැරි අයට බිත්තරයක්වත් කාලා ප්‍රෝටීන් ටික දරුවන්ට පාසල්වල ලබා ගන්න අවස්ථාව හදන්න ඕන කරුවා මතුරු. ඒ නිසා මොන හරි වැඩපිළිවෙළක් තියෙනවද? දැන් හැමදාම පිටරටින් ගේන්නත් බෑනේ. පිටරටින් ගේනකොට ඊට පස්සේ කියනවා විදේශ විනිමය නැහැ, අර හැමේ ඩොලර් යනවා අර හැමේ කියලා. අපිට මේ බිත්තර ටික රට තුල නිෂ්පාදනය කරගන්න, මේ හිඟය නිමා කරගන්න වැඩපිළිවෙළක් තියෙනවද? සහ දැනට ගේනේවා අනිකුත් වෙළඳ ආයතන වලට දාලා මේක සුලභ, මොකද කෙටි කාලයකට හරි සුලභ කරලා මිල අඩු කරලා දෙන්න. මම අහපු ප්‍රශ්නය තුල තිබුණා විතර ගේන්න කොච්චර මිලක් යනවද කියලා. ඒකට මට ඔබතුමාගේ උත්තරය ලැබුණේ නැහැ. විකුණන මිල 35යි. නමුත් ගේන මිල කිව්වේ නැහැ. ඒ නිසා ඒකටත් එක්ක පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා.
ඒකෙදි පළවෙනියෙන්ම ඔබතුමාගේ ප්‍රශ්නේදී අපි බලාපොරොත්තු වෙන එකක්, ඔබතුමා කියන්නේ තාවකාලිකව මේ සඳහා ගන්න පියවරත් දීර්ඝකාලීනව මේ රටේ නැවත බිත්තර නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කරලා ස්වයං පෝෂිත කරන තත්ත්වයක්. එතකොට මේකෙදී අපි බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් තාවකාලිකව තමයි මේ පියවර ගත්තේ. මොකද ඔබතුමාට උනත් පේනවා සත්ව නිෂ්පාදන ආයතනයේ ලබා දෙන තොරතුරු අනුව දවසට බිත්තර මිලියන 3ක් දෙකයි දසම පහක් තුනක් අඩු වුණොත් ඒක අපිට දේශීය වෙළඳපොළ තුලින් හදා ගන්න බෑ. සාමාන්‍ය අපි හිතුවොත් එහෙම 100ට මේ අනුව 130ක විතර අඩුවීමක් තියෙනවා. එතකොට කවදාක්වත් අපිට හදා ගන්න බෑ. හැබැයි 105ක 10ක හැරි තිබ්බොත් අපිට ඒක වෙළඳපොළ තුලින්ම හදා ගන්න අවස්ථාව සමහරලාට නිෂ්පාදකයන්ට දෙන්න තිබ්බා. ඒ නිසා තමයි අපි ආනනය කරන කටයුත්තට අපි පටන් ගත්තේ. එතකොට ඒ වගේම අපි කෘෂිකර්ම අමාත්‍යාංශයත් සත්ව නිෂ්පාදන ආයතන ඇතුළේ සාකච්ඡා කෙරුවා. මේ අයට කොච්චර කාලයක් මේ සඳහා අවශ්‍ය වෙනවද? විතර නැවත නිෂ්පාදනය වැඩි කරලා අවශ්‍යතාවය හදා ගන්න. හැබැයි ඒ අයගේ ඒගොල්ලන්ගේ උත්තරේ වුණේ එන අවුරුද්දේ මැද භාගයේ වෙනකන් ඒ අයට විතර නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කරගන්න බැහැයි කියන එක. මේකට විශාල කරුණු සංඛ්‍යාවක් තියෙනවා. උදාහරණයක් කිව්වොත් පහුගිය කොවිඩ් වසංගතයත් ඒ වගේම ආර්ථික ප්‍රශ්නයත් එක්ක මෞසත්තු ගෙන්න ගන්න අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැතිවීම, ඒ වගේම අවශ්‍ය කරන පෝෂණය සම්බන්ධ තියෙන කෑම ආනයනය කරගන්න තිබ්බ ගැටලුත් එක්ක නිෂ්පාදනය කඩා වැටුණා. එතකොට නැවත අපි නිෂ්පාදනය හදා ගන්න ඕන නම් අදාළ රේකී අමාත්‍යාංශ හරහා මේ සඳහා කඩිනමින් වැඩි පිළිලක් අවශ්‍යයි. මේකේ අවසාන එකක් වෙනවා ආපහු ආහාර සුරක්ෂිතතාවය කියන විෂය මගේ අමාත්‍යාංශයේ තියෙන්නේ. ඒ විෂයටත් මේක බලපානවා. ඒ නිසා මම ඒ අයට මගේ නිර්දේශ විශේෂයෙන්ම අරලා තියෙනවා මේ සම්බන්ධව කටයුතු කරන්න කියන එක. ඒ වගේම ඔබතුමා අහලා තිබේ මේ සඳහා වැය වෙන විදේශ විනිමය ප්‍රමාණය, බිත්තර සංඛ්‍යාව සහ යන ප්‍රමාණය ගණනය කරලා මම ඒ සම්බන්ධව දෙන්නම් ඔබතුමාට ඉදිරියේදී. යන මුදල කොච්චර ප්‍රමාණයක් ආනයනය සඳහා යනවාද කියන එක. අර කරුණු දෙක තියෙනවා, ඒකෙන් වැඩි කරන්න පුළුවන්. නමුත් මම හරිම ගාන දෙන්නම්.
ගරු ඇමතුමනි, මේ නෑ මගේ ඇයන්නේ එකේ තියෙනවා බිත්තරයක් ආනයනය කිරීම සඳහා වැය වෙන මුදල කොපමණද කියලා. ඒතකොට ඒ ප්‍රශ්නේ මම හරි නිවැරදිව අහලා තියෙනවා. ඔබතුමාට දැන් දෙන්න බැයි නම් පස්සුව හරි දෙන්න. එතකොට ඒකම ගරු ඇමතුමනි, දැන් මේ බිත්තර ප්‍රශ්නෙත් එක්ක මේ රටේ තියෙන ආර්ථික අර්බුදය අපිට සිහිපත් වෙනවා. මිනිසුන්ට අඩුතරමේ අර අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්න බැරි නිසා තමයි මේ බිත්තරයක්වත් ලබාගෙන ප්‍රෝටීන් ටික දරුවන්ට ලබා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් මේ පහුගිය කාලේ මේ කිකිලියන්ට ලබා දෙන ආහාරවල මිල ඉහළ ගියා කිව්වා ආනයන සීමා කිරීම අරහිමේවත් එක්ක. හැබැයි දැන් ඒවා යම් ප්‍රමාණයක් ලිහිල් කරලා තියෙනවා. ආනයන ලිහිල් කරලා තියෙනවා, ආහාර ඒ අවශ්‍ය දේවල් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ව්‍යාපාරිකෝ දැන් හැමදාම කියන්නේ මොනවා හරි මැසිවිල්ලක් කියනවා. අද එකක් කියනවා, හෙට තව එකක් කියනවා. කොහොම හරි මේ බිත්තර මිල අඩු කරන්නේ උත්සාහ කරන්නේ නැහැ. ඔබතුමාලා 35ට දෙනකොට ඒගොල්ලෝ හෙල්ලිලා හිටියා. පිටරටින් ගේනකොට අපි එන 20ට දෙන්නම් කියලා කිව්වා. හැබැයි ඒත් ඒගොල්ලෝ මොනවා හරි ක්‍රමවේදයකින් මේක නවත්තගෙන ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාට වගකීමක් තියෙනවා සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් මේ බිත්තර මිල අඩු කිරීම සඳහා ඒ ව්‍යාපාරිකයන් එක්ක සාකච්ඡා කරලා හරි මොන ක්‍රමයක් හරි පාලනයක් කරලා හරි තවදුරටත් මේක අඩු කරන්න. මොකද අපිට පැහැදිලිව පේනවා බිත්තර නිෂ්පාදනයේ සඳහා දැන් ඒ මිල ඒ ප්‍රමාණයක් යන්නේ නැහැ කියලා. එහෙම කියෙද්දී ඒගොල්ලෝ අදිලාභ ලබමින් කරන එක මේ රටේ ජනතාවට කරන දෝෂකමක්. ඒකට මුතුම මොකක් හරි පියවරක් ගන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා.
ඔව්, අනිවාර්යයෙන්ම ඔබතුමාට මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරද්දී පේන්න ඇති ඒ ඉන්න නිෂ්පාදකයන්ගේ ප්‍රමාණය දිහා බලද්දී මේ ලක්ෂයට වැඩි කරන ලක්ෂයට වැඩි බිත්තර ප්‍රමාණයක් දවසට ලබා ගන්න අය ඉන්නේ 4 දෙනෙක්. ඒ කියන්නේ මේ අය තමයි මහා පරිමාණයේ බිත්තර නිෂ්පාදනය කරන අය. මේ අය තමයි මේ සම්බන්ධව විශාල මේ වෙළඳපොළ තුරට බලපෑමක් ඇති කරන්නේ. ඒ නිසා තමයි අපි මේ ආනයනය කෙරුවේ. අද රුපියල් 35ට සතුස්සා අනිකුත් වෙළඳසල් හරහා ලබා දෙද්දී යම් මිල අඩුවීමක් පහුගිය සතිය තුළ තිබ්බා. මොකද හේතුව රුපියල් 60ට 65ට යනකම් ගිය විතරේ අද වේදී රුපියල් 50ට 52ට එහෙම නැත්නම් 44ටත් ගොඩක් තැන්වල දෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන එන සතිය වෙද්දී රුපියල් අවම වශයෙන් රුපියල් 38කට 40කටවත් සිල්ලර වෙළඳ සැලකින් මේ බිත්තර ලබා ගන්න හැකියාව තියෙයි කියලා. ඒ කෙසේ වෙතත් අපි පළවෙනි දේ තමයි අපි මේකේ කොච්චර දුරට මේක රටට බලපාලා තියෙනවද කියලා බලන්න පුළුවන්. අපි මේ කුකුල් පැටියෙක් දවසේ පැටියෙක් අපි පහුගිය කාලේ තිබ්බේ රුපියල් 300 350කට. අද වෙද්දී මම මිල බැලුවම 950ක්. එතකොට රුපියල් 950ක් දක්වා කුකුල් පැටියෙකගේ මිල වැඩි වෙලා තියෙනවා දවසේ. ඒකෙන්ම පේනවා මේක කොච්චර දැන් අද ඉල්ලුමක් තියෙන ව්‍යාපාරයක්ද කියලා. මේ අය ඒ හරහා පොඩි මිනිස්සුන්ට මේ කුකුල් පැටවු ලබා ගන්න අවස්ථාව නොදී මහා පරිමාණයේ අය මේ කුකුල් පැටවුන් අරගෙන ඒ අය සඳහා නැවත ඒකාධිකාරයක් පිහිටන්නේ එහෙම නැත්නම් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. ඒ නිසා තමයි අපි අතිගරු ජනාධිපතිතුමාත් මුදල් අමාත්‍යංශය අපි කුෂිකර්ම අමාත්‍යංශය එක්ක සාකච්ඡා තීන්දුව කරේ ඉක්මනින් මේ පැටවු හදන පැටවු නිෂ්පාදනය වැඩි කරේ නැත්නම් මේ සඳහා විසඳුමක් ලැබෙන්නේ නැහැ. මොකද පැටවු තමයි මේකේ මූලිකම මේ නිෂ්පාදනය වැඩි කරන්න තියෙන හේතුව වෙලා තියෙන්නේ. ඒ නිසා මොකද පහුගිය කාලේ තිබ්බ තත්ත්වය තුර ඒ හැචරිස් ප්‍රමාණයක් වැහිලා තියෙනවා. 11ක් 12ක් තිබ්බ එක අද තියෙන 6යි. ඒතකොට ඒ නිසා තමයි මේ නිෂ්පාදනය කඩාවැටලා තියෙන්නේ. අපි විශාල පරිශ්‍රමයක් ගත්තා ඒයට අවශ්‍ය කරන බඩ ඉරිඟු එහෙම නැත්නම් අමුද්‍රව්‍ය ගේන්න කටයුතු කරන්න අපි තීන්දුව ගත්තා. නමුත් මේ පැටවු නිෂ්පාදනය කරන වැඩපිළිවෙළ තුලින් තමයි මේ සඳහා විසඳුමක් ලැබෙන්නේ. ඒ කෙසේ වෙතත් ආනයනය කිරීම කරන බිත්තර වලින් මම හිතන්නේ ඊළඟ සතියේ අපිට මිල පාලනය කරලා රුපියල් 35කට 40 ගැතුනේ ප්‍රමාණයකට තියාගන්න හැකියාව ලැබේ.
බොහොම ස්තුතියි.